සම්බුද්ධස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ ආනාපාන සතින් හි රාහුල භාවනං භාවේහි ආනාපාන සතින් හි රාහුල භාවනං භාවයතු යාපිතේ චරිමකා අස්සාස පස්සාසාතාපි විදිතාව නිරුද්ධන්ති නො අවිදිතාති. ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිනක් සැවැත්නුවර ජේතවනාරාමේ සිට පිරිසුඟා වඩිද්දී රාහුල ස්වාමීන් වහන්සේ පසුපස පිරිසුඟා වැඩිය. මේ වඩින ගමන් රාහුල ස්වාමීන් වහන්සේ කර්මස්ථානයෙන් තොර බුදුරජාණන් වහන්සේගේ රූප විලාසය දිහා බලමින් තමන්ගේ රූප සම්පත්තියත් එක සංසන්දනය කරන්න ගත්තා. සර්වඥන් වහන්සේ සිරිපතුල ඔසවන කොට බලනවා, තමන්ගේ පතුලත් ඒ හා සමානයි. දේහේ දිහා බැලුවාම ඒ වර්ණෙමයි, ඒ හැඩහුරුකමමයි. උන්වහන්සේට වයස අවුරුදු 16ක පමණ තරුණ වයසේ උන්වහන්සේට වෙලාවේදී විශාල සප්‍රීතික තෘෂ්ණාවක් ඇති වුණා. ඒ කියන්නේ සර්වඥන් වහන්සේ තමා හා සමානයි, තමන් සර්වඥන් වහන්සේගේ රූප විලාසයට සමානයි කියලා. මේ බව නුවණැසෙන් දැකවදාළ සර්වඥන් වහන්සේ නැවති ආපසු හැරි රාහුල ස්වාමීන් වහන්සේට ආවාදයක් දුන්නා. රාහුලයේ මෙසේ නොසිතව රූපන් නේතමම නේසෝහමස්මි නෙමේසෝ වත්තා කියා මෙනෙහි කරව, රූපේ නම් මගේ නොවේයි, රූපේ නම් මම නෙවෙමි, රූපේ නම් මගේ ආත්මය නොවේ කියා තණ්හා දිට්ඨිමාන නූපදනාසේ යෝනිසෝ මනසිකාරයෙන් සිහි කරව කියලා වාදයක් දුන්නා. රාහුල ස්වාමින් වහන්සේට මහත් සංවේගයක් ඇති වුණා. උන්වහන්සේ අසා සිටිය, ස්වාමීනි, රූපස්කන්ධයේ පමණක්මද වේදනා සංඥා සංකාර විඥානත් එසේම මෙනෙහි කළ යුතුමද? එසේය රාහුලයේ, වේදනා සංඥා සංකාර විඥානත් එසේම නේතම්මම නේසෝහමස්මි නෙමේසෝ වත්තා කියා මෙනෙහි කළ යුතුයි කියා ආවාද දුන්නා. රාහුල ස්වාමීන් වහන්සේට යම් ආවාදයක් ලැබුණු විට ඒක විවිධාකාරයෙන් චින්තනය කිරීමේ ශක්තියක් උන්වහන්සේට පිහිටා තිබුණු නිසායි ඒ වචනේ පෙළ ඇසුවේ. එයින් මහත් චිත්ත ධෛර්යයට පත් වූ රාහුල ස්වාමින් වහන්සේ සර්වඥන් වහන්සේගේ පාත්‍රය සර්වඥන් වහන්සේ අතට පිළිගන්වා අවසරගෙන ආපසු හැරුණා. මේ හැරුණේ විහාරස්ථානයට වැඩින්නේ නෙමෙයි, ගහක් මුලට වැඩියා. පළඟ බැඳගෙන වාඩි වුණා, භාවනාවේ යෙදුණා. එක වේලාවකින් සරියුත් මහ රහතන් වහන්සේ පිළිසුඟා වඩිද්දී ගසක් මුල වැරසිටිය රාහුල ස්වාමීන් වහන්සේ දැක්කා. ආවාදයක් දුන්න රාහුලයේ ආනාපාන සතිය හොඳින් වඩනු කියලා. ඉතින් ආනාපාන සතිය වඩමින් හැන්දෑවෙනතුරු निराහාරව ගහ මුල වැඩි හිටියා. එදා උන්වහන්සේට හිතුනේ, අද මාගේ මේ අකුසල විතරකේට දඬුවමක් වශයෙන් ආහාර නොගෙන භාවනා කරන්නෙමි කියලා. දේශසිතකින් නොවේයි, නහසගේ සිතේ ඇතිවෙච්චේ ඥාන සම්ප්‍රයුක්ත මනසිකාරයකිනුයි. හැන්දෑවේ ජේතවනාරාමයට පැමිණියා. එවෙලාවම සරුවත් මහ රහතන් වහන්සේත් වැඩියා. රාහුල ස්වාමීන් වහන්සේ සරුවඥාන්යන්සේට වැඳලා අසා සිටියා, ස්වාමීනි, කොයි විදිහෙන් වැඩුවොත් ආනාපාන සතිය මහත් ඵලද මහත් ආනිසංසද කියලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එකවරටම ආනාපාන සතිය නොදෙසා භාවනා කර්මස්ථාන හතක් පේළියට දේශනා කළා. රාහුලයේ මෛත්‍රී භාවනා වඩන්න, කරුණා භාවනා වඩන්න, මුදිතා භාවනා වඩන්න, උපේක්ෂා භාවනා වඩන්න, පටික්කුල මනසිකාර අසුභ භාවනා වඩන්න, එසේම අනිමිත්ත සංඥා වඩන්න, ආනාපාන සතිය වඩන්න. මෙහෙම භාවනා කර්මස්ථාන හතක්ම පේළියට දේශනා කළා. එයින් ආනාපාන සතිය වැඩිමේ අනුසස් ගැන කියන කොටයි මේ වචනේ දේශනා කළ තියෙන්නේ. ආනාපාන සතියෙහි රාහුල භාවනම් භාවේහි, රාහුලයේ ආනාපාන සති භාවනා වඩව, ආනාපාන සතියෙහි තේ රාහුල භාවනම් භාවිත බහුලී කතා යේපිතේ චරිමකාසාස පස්සාසා තේපේ විදිතාව නිරුද්ධන්තිනෝ අවිදිතා. යම් අවස්ථාවක ඔබේ අන්තිම ආස්වාස ප්‍රස්වාස වෙතොත් එයත් නුවණින් දැන දැනම නිරුද්ධ වෙනවා. නුවණට අසු නොවිය නිරුද්ධ වන්නේ නැත කියන එක අවසාන වශයෙන් ආනිසංස දේශනාවේ සඳහන් වෙනවා. තවත් තැනක දේශනා කළ ආනාපාන සති ඒ භාවේ තබ්බ විතක්කූපච්ඡේදාය, ආනාපාන සතිය විතරක සංසිඳවීම පිණිස වැඩි යුතුයි කියලා. දැන් චරිත වශයෙන් මොහ චරිතයට හා විතරක චරිතයට ආනාපාන සතිය නියමිතයි. ආනාපාන සතියේ වැඩිීමේදී නානාවිද විතරක යටපත් වෙනවා. එදා රාහුල ස්වාමීන් වහන්සේට සරුවක්යන් වහන්සේගේ ශ්‍රී දේහ විලාසයේ සංසන්දනය කිරීමේ විතර්කය මැඩ පවත්වා ගන්න හැකි වුණා ආනාපාන සතිය වැඩිමින්. මේ වයස 16 දී පමණ සිදුවීමක්. එතකොට පැවිදි වෙලා අවුරුදු 9ක් පමණ වෙනවා. මේ රාහුල ස්වාමීන් වහන්සේට දැන් නුවණ බොහෝසෙන් මුහු කරවා ගිහින් ඒ උපදේශ පරිද්දෙන් ආනාපාන සතිය සහ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම විහරණ සතරත් අසුභ මානසිකාර්යයක් අනිමිත්ත සංඥාවක් භාවනා වශයෙන් පුරුදු කරගෙන යාමේදී එක් දිනක් අන්දවනේහි භාවනා නියෝගීව සිටිද්දී දසදහසක් වලින් දෙවියන් බ්‍රහ්මයන් එක්කාසුනා එක වේලාවකදී එතෙන්දී සරුවඥන් වහන්සේ තෙන්ද වැඩම කරවා රාහුල ස්වාමීන් වහන්සේට චුල්ල රාහුලවාද සූත්‍රයෙන් විසිතුරු ධර්ම දේශනාවක් පැවැත්තුවා. ඒ දේශනාවසානයේදී කෝටි ලක්ෂයක් දෙවියන් බ්‍රහ්මයන් සමඟ රාහුල ස්වාමීන් වහන්සේ මහරහත් භාවයට පත් වී වදාලා තවත් අසංකේය පිරිසක් සෝවාන් ආදී යට මාර්ගඵල නිවන් ලැබුවා. එදාවසෙදී ඒ කෝටි ලක්ෂයක් හා අසංකේය පිරිසක් එකට නිවන් දකින්න පුළුවන් උනේ රාහුල ස්වාමීන් වහන්සේ පියුමතුරා බුද්ධ ශාසන කාලයේදී නාගරාජේකුව ඒසා විශාල පිරිසක් එකට මහා පින්කමක් හත් දිනක් තිස්සේ පැවැත්තුවා. එදා ඒ පිරිවර සියලු දෙනා ප්‍රාර්ථනා කළා මේ උතුමන් වහන්සේ යම් දාසක බුද්ධ ශාසනයේ ශික්ෂාකාමියෙන් අග්‍රව රහත් වන සේක්නම් අපටත් ඒ දහම් මණ්ඩපයේදීම මාර්ගඵල නිවන් ලැබේවා කියා ප්‍රාර්ථනා කරගෙන පින් පුරාගෙන තිබුණා. එනිසා ඒ පිරිස දෙව්ලොව බඹලොව ඉපදී සිට මේ විදිහේ චූල රාහුලවද සූත්‍ර දේශනාව සානේදී මාර්ගඵල ප්‍රතිලාභ කරගන්න සමත් වුණා. එතකොට ආනාපාන සතිය ගැන අපි නැවත නැවත කියවන්නේ මේකයි. සංයුත්තනිකායේ ආනාපාන සති සංයුත්තයේ ඉතා විසිතුරු දේශනා පෙළක් සඳහන්ව තියෙනවා. ආනාපාන සතිය වැඩිමින් ගත්තින් සාකාර පටික්කෝල මනසිකාර දිහා ලැබීමට පහසු වෙනවා. ආනාපාන සතිය වැඩිමින් කසින ධ්‍යාන සියල්ල වැඩිමද සමත් වෙනවා. අසුභ ධ්‍යාන සියල්ල වැඩිමද සමත් වෙනවා. බ්‍රහ්ම විහාර ධ්‍යාන සියල්ල වැඩිමද සමත් වෙනවා කියලා මේ විදිහට ආනාපාන සතියේ මුල් කොටගෙන සියලුම අර්පණා කර්මස්ථාන දේශනා කරලා තියෙනවා. ඒ කිතා වැදගත් පාඩමක් වෙනවා යෝගාවචර භික්ෂූන් වහන්සේලාට මේ ආනාපාන සතිය මොකද මුලට දෙන්නේ කියලා. ආනාපාන සතිය මහා පුරුෂ භාවනාවක්. ඒ කියන්නේ ලෝතර බුදු වෙන උත්තමයන් වහන්සේලාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. අපේ ශාන්තිනායකයන් වහන්සේ බෝධිමූලයේදී ආනාපාන සතියේ පදනම් කරගෙන ඉතිරි කර්මස්ථාන සියල්ලම සම්පූර්ණ කළ ඒකාසනයේදී ඉතිරි කර්මස්ථාන සියල්ල පුරවාගෙනයි පුබ්බේ නිවාස ඥානයේ ප්‍රතිලාභ කෙලේ. විශේෂයෙන් අභිඥා ප්‍රතිලාභ කරන්න කසින ධ්‍යාන අවශ්‍යමයි. ඒ වෙනකොට කසින ධ්‍යාන සියල්ල සම්පූර්ණ වූ බැවින් පුබ්බේ නිවාස ඥානයේ පරිපූර්ණව පහළ කරගත්තා. රාත්‍රි මැද්‍යම යාමේදී චුතූපපාත ඥානයේ කියන දිව්‍යං චක්ෂුර්භිඥානයක් ප්‍රතිලාභ කරගත්තා. මෙසේ රාත්‍රී පූර්ව යාම මධ්‍යම යාම දෙකේදී සමත භාවනාවේ ලබන්න තියෙන සීලෝම ප්‍රතිඵල සම්පූර්ණ කරගෙනයි විපස්සනාවට හැරි එමඟින් ලෝතුරා බුද්ධත්වයට පැමිණවදාලේ. ඒ නිසාම ආනාපාන සති සංයුත්තයෙහි මේ දේශනා පෙළ පවත්වා තිබෙන්නේ ආනාපාන සතියේ මූල කර්මස්ථාන කරගත් යෝගාවචරයෙනට මේ සියන සියලුම අර්පණා කර්මස්ථාන මුදුන් පමුණවා ගන්නට පහසුවක් ලැබෙන බව. එනිසා මේ වඩාගෙන යන ආනාපාන සති භාවනාව බලවත් උත්සාහයෙන් බලවත් ඡන්දයෙන් බලවත් චිත්තයෙන් බලවත් විමර්ශන නුවණින් යුක්තව වැඩුවොත් අපි කාටත් පුළුවන් වෙනවා මේ අර්පණා කර්මස්ථාන සියල්ල පරිපූර්ණ කරගන්න. ආනාපාන සතිය තමයි මූලික. ආනාපාන සතිය සඳහා පූර්ණ උත්සාහය යෙදුවොත් ඉතිරි සියල්ලම අත්පත් කරගත් හා සමාන වෙනවා. එනිසා ආනාපාන සති කර්මස්ථානය ගැන වැඩි වැඩියෙන් අපේ සිතේ උනන්දු ඇති කරගත යුතුව තියෙනවා. ආනාපාන සතිය කියන්නේ එදිනෙදා වඩන කමඨහම් පෙළ අනුව ලබන උපදේශ මත දියුණු කර ගැනීමෙන් අනතුරුව ද්වත්තිංසාකාර කර්මස්ථාන 32කදී ප්‍රථම ධ්‍යාන 32ක් උපදවා ගන්න පහසු වෙනවා. ඒක අත්‍යවශ්‍යයි. එවැගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම විහාර ධ්‍යාන 7 උපදවා ගැනීම අත්‍යවශ්‍යයි. එසේම ඕදාත කසින සීලසෙන් සීලම කසින සමාපatti උපදවා ගැනීම අත්‍යවශ්‍යයි. කසින සමාපatti උපදවාගෙන ආකාශ කසිනේ හැර ඉතිරි කසින 9 උගුලුවා අරූප ධ්‍යාන උපදවා ගැනීම අත්‍යවශ්‍යයි. අබුද්ධෝත්පාද කාලවලත් බොහෝ යෝගාවචරයෝ මේ අෂ්ට සමාපatti ලබා ගන්නවා නම් බුද්ධෝත්පාද කාලේ කවර හේන් නැහැකද කියන එක අපි හිතන්නට ඕනේ. කිසිසේත් අපහසු වන්නේ නැහැ. මේක ලබාගත යුතුයමයි ලබාගත හැකියමයි. ඒක නිසා ඒක අනුපිළිවෙල තේරුම් ගැනීම වැදගත් වෙනවා. ආනාපාන සතියකින් සති භාවනාවකින් චිත්ත ඒකාග්‍රතාවක් උපචාර වශයෙන් ලැබෙනකොටයි ප්‍රතිභාග නිමිත්ත පහළවන්නේ. මේ උපචාර සමාධිය ලබා ගැනීමට මුලින් පරිකාරම සමාධි උපදවා ගන්නට ඕනේ. පරිකාරම සමාධි උපදවා ගැනීමේදී තමයි මූලික වැඩ ටික තියෙන්නේ. ඉතින් අපි පූර්ව ජාතියෙහිදී දන් දීලා සීල් දැකලා භාවනා වඩලා සමත වඩලා පෙරහුරුව ඇති බැවින් අපට ඒ පරිකාරම සමාධි උපදවා ගැනීම අපහසු වෙන්නේ නැහැ. ඒ කියන්නේ උඩුකය කෙලින් තබාගෙන නාසිකාග සිහිය පිහිටුවාගෙන අනිවිහිත නොවි අන් කිසිම අරමුණක් වෙත හිත යා නොදී ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල හැපෙන දොරටුවේහි සිහිය පිහිටුවාගෙන ඒ ආස්වාස ප්‍රස්වාස රැල්ලේ වර්ණයක් ඇති බව හිතාගෙන ඒ හුස්ම රැල්ල කෙරෙහි මුලැඳාග පේන හැටියට කෙටි ඌද දිග ඌද හුස්ම රැල්ල හොඳින් ආවර්ජනා කරගෙන සිටීමේදී පරිකර්ම සමාධියේ පහළ වෙනවා. පරිකර්ම සමාධි අවස්ථාවේදී පරිකර්ම නිමිත්ත හා උග්ඝහ නිමිත්ත කියන අවස්ථා දෙකම ලැබෙනවා. පරිකර්ම නිමිත්ත නම් නාසිකාදොරටුව සමීපයේහි දුමානයක් වාගේ ලා සුදු පාටක් පහළ වෙන්න පුළුවන්. ඒක මේ අස්වාස ප්‍රස්වාස අරමුණේ තියෙන පියවි වර්ණයයි. ඊළඟට තවත් දුරට ඒ පරිකර්ම සමාධියේ ශක්තිමත් වෙනකොට ඊට වඩා පැහැදිලිව බලවත් සුදක් සහිත චලනයේ සහිත වර්ණයක් පේන්න පුළුවන්. පුළුන් ගොඩක් එහෙම නැත්නම් පාවෙන වලාකුළු සමූහයක් විදුලි කැටීමක් වැනි අවස්ථාවන් පහළ වෙන්න පුළුවන්. ඒ චලනයේ සහිත අවස්ථාව තමයි පරිකර්ම සමාධි. ඒ මොහොතේ පවත්නා නිමිත්තද කියන්නේ උග්ඝා නිමිත්ත. තවත් දුරට අස්හාස ප්‍රසහාස අරමුණ පස්සම්භයං කියන මේ සංසිඳීමත් සහිතව මෙනෙහි කරගෙන යනකොට නීවරණ පහ යටපත් වීමෙන් තමන්ගේ සිතේ උපචාර සමාධිය පහළ වෙනවා. උපචාර සමාධි අවස්ථාවේදී අර මුලින් ලැබුණු පරිකර්ම නිමිත්ත උග්ඝා නිමිත්තට වඩා බලවත් ප්‍රභාස්වර වූ දීප්තිමත් වූ නිශ්චල වූ ආලෝකයක් සුදු පාටින් පහළ වෙන්න පුළුවන්. සමාට පාට සුළු වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. හිස් අවකාශයක් වගේ සෝහෝ සමාරුන් ඇති වෙන්න පුළුවන්. ඒ තමන්ගේ සංඥාවේ පැවැත්ම අනුවයි. ඒ ප්‍රතිභාග නිමිත්ත ලැබෙන අවස්ථාවේදී පංච නිවරණ යටපත් වුණා. මෙන්න මේ දක්වා තමයි බලවත් උත්සාහය හා සැලකිල්ල අවශ්‍ය වන්නේ. සතිය අවශ්‍ය වන්නේ. ඒ මක්නිසාද නීවරණ යටපත් කර ගත්තා නම් මේ අර්පණා සමාධිය නේ නීවරණයන් තමයි මෙතන බාධාව. භාවනා කරන යෝගාවචරයන්ට තදින්ම බාධා කරනවා ඇලීම ගැටීම කියන මේ දෙක. මේ ඇලීම ගැටීම දෙක කොහොමද බාධා කරන්නේ කියන එක තේරුම් ගත යුතුව තියෙනවා. භාවනා කරගෙන යාමේදී තමන්ට ලැබෙනවා නියං කිසි මානසික වශයෙන් ඇති වෙන සංසිඳීම නිසා කායික සුවය ඇති වෙනවා. මේ කායික සුවයට සමාන කෙනෙක් ඇලෙනවා. ඒකනේ ශාරීරිය බොහෝම කිලිපොලා යන ප්‍රීතිය ඇති වෙනකොට බොහෝම ලොකු සතුටක් ඒක ඇති වෙනවා. ඒ ගැන හිත නැමෙනවා. ඒක නැති නැවතු උපදවා ගන්න හිත පහළ වෙන ඕන ඇලීම ඇති වුණා. එතකොට එතන කාමච්ඡන්ද නීවරණේ පහළ වුණා. ඒ වගේම සමහර විට මේ තමා වඩන භාවනාවගෙන තමන්ගේ හිත මිතුරන්ඩ තමන්ගේ ඥාතීන්ඩ තමන්ගේ දායකයන්ඩ කියාපාන්න ඕනකම් ඇති වෙනවා. අන්න ඇලීමක් ඇති වුණා දන්නේම නැතුව. ඒකත් කාමච්ඡන්ද නීවරණේ. මගේ සියුම් වශයෙන් තමයි මේක එන්නේ. යෝගාවචරෙන් දැඩි කාමච්ඡන්ද ආදීනේ නැහැ, සියුම් වශයෙන් එනවා. ඒකම තමාගේ సంతානිය ඇති වෙන අර ප්‍රීතිය සෝමනසේ මේක මතුමත්ත්වයේ රඳවා ගන්න හිතේ ඇල්මක් ඇති වෙනවා. ඒකත් කාමච්ඡන්ද නීවරණයක් වෙනවා. ඔයාලා විතරම සියුම් විදියට අපේ භවනාසිත බිඳ දාන්න මේ කාමච්ඡන්ද හේවත් ඇලීම පහළ වෙන්න පුළුවන්. ඒකම අපට ගැටීමක් ඇති වෙනවා. ඒ කියන්නේ තමන් උත්සාහ ගන්නවා මේ හිත රඳවා ගන්න බැරි වෙනකොට හිතේ කේන් තියෙනවා. හිත නුරුස් වෙන ගතිය එනවා. තමන් අවාසනාවන්තයෙක්ද කියලා හිතෙනවා. තමන් ඇයි මෙච්චර මහන්සි වෙනවා මට නැත්නම් මොකද කියලා හිතෙනවා. ඔය වාගේ විවිධාකාර නුරුස් වෙන සිතිවිලි එනකොට මෙන්න ගැටීම. ඒක ව්‍යාපාද නීවරණය. ඔය වාගේ සමාත මැස්සෙක් ඇවිල්ලා වහනවා. නැත්නම් ප්‍රශ්නයක් දැනෙනවා. නැත්නම් සීතලක් අධික ලෙස දැනෙනවා. නැත්නම් කෙනෙකුගේ ශබ්දයක් ඇහිලා ඒන් හිත බිඳෙනවා. එක්ක වේදනාවක් ඇවිල්ලා ඒක එහෙම මෙහෙම රිදවනවා. ඔය වාගේ සුළු දේවල් එනකොට නුරුස් වෙන ගතිය එනවා. ඒ ගැන නොයවසන ගතියෙනවා. මෙන්න කෙලීම පටිග නීවරණයවත් ව්‍යාපාද නීවරණය ගැටීම. කොහොමගේ සුළු දේවල් වලින් තමයි මේ අපට පරිකාරම භාවනාව උපචාර භාවනාව බාධා වෙන්නේ. ඉතින් ඇලීමයි ගැටීමයි දෙකට බලවත් හේතුව වෙන්නේ මුලාවනේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මේකේ තත්ත්වය දන්නේ නැහැ. මේකට ඇලෙන්න හොඳ නැහැ, ගැටෙන්න හොඳ නැහැ කියලා නොදන්න කෙන නිසායි අර තත්ත්වයටපත් වෙන්නේ. ඉතින් ඒකත් එක්තරා නීවරණයක්. අවිද්‍යා නීවරණේ නම් වශයෙන් මෙතන කිව්වට ඒක මෙතෙන් ඇති වෙන උද්දච්චය කුච්චය දෙක අනිවාර්යෙන් ඇති වෙනවා. ඒ කියන්නේ තමන්ගේ හිත විසිරි විසිරි යනවා. ඇයි මේ භවනා ආරම්භණයෙන් පිට දේවල්නේ හිතවිල්ල එන්නේ? ඈත නෙමෙයි ළඟ දේවල් ගැන හිතෙනවා. වේදනාව ගැන, අපහසුතාව ගැන, තමන්ට නොලැබීම ගැන, මේවා ගැන හිතෙනකොට අන්න හිත විසිරීම ඇති වෙනවා. උද්දච්ච නීවරණය. ඊළඟට හිතෙනවා අනේ මම මෙච්චර කුසල් කරන මගේ සීලය අපිරිසිදුද? මගේ වාක් සමාචාර, මගේ වචනේ පැවතුම් වැරද්දක්ද? මගේ ඉරියා පැවැත්ම වැරද්දක්ද? මං වඩන හැටි වැරද්දක්ද? මෙන්න පසුතැවිලි එනවා. මං මෙච්චර කලක් ගත වුණා, ඇයි මට නැත්තේ? එහෙමත් හිතෙනකොට පසුතැවිලි එනවා. අර මහා සීව ස්වාමීන් වහන්සේගේ කනගාටු පවයත් වෙන්නේ ඒක හේතුවක් වෙනවා. මෙන්න මේ විසිරී යාමයි පසුතැවිල්ලයි දෙක ඇවිල්ලා අපට නැවත වරක් බාධා වෙනවා භාවනාව. ඒක තමයි උද්දච්ච කුක්කුච්ච නීවරණය. ඒකම මේ ගැන කිසිම මේ සෝමනස්යක් නැති බැවින්, ඒ කියන්නේ සම්පහසනයක් නැති බැවින් හිත ඇකිලෙනවා. ඇයි මේ වැඩ කරන යනවා කිසිම නෑ වෙනසක්. ඒ ගැන කිසිම නෑ උනන්දුවක්. ඊට පස්සේ මෙන්න හිත නින්දට වැටෙන මට්ටමට මේ කුසීත වෙනවා. ඒ කුසීත වීම ඇලිමැලි ගතිය ඇති වෙනවා, අප්‍රාණික වෙනවා හිත. මෙන්න තීන මිද්ද නීවරණේ ආවා. ඒකම දැන් ටිකක් භාවනා කරනකොට හිතෙනවා මගේ සීලය අපිරිසිදුද, මං වඩන භාවනාව වැරදිද, එනත්තම් මං වාඩිලා ඉන්න හැටි හරි නැද්ද, මෙනෙහි කරන හැටි හරි නැද්ද, මොනවාරි සුළු දෙයක් ගැන සැක ඇති වෙනවා. අන්න විචිකිච්ඡා නීවරණේ සිවුම් වශයෙන් එනවා. මෙන්න මේ විදිහට පංච නීවරණ ඇවිල්ලා මුලින් අපට බොහෝ බාධා කරනවා. එකවරට නෙමෙයි, හොරෙන් හොරෙන් ඇවිල්ලා අපේ හිත වැද ගන්නවා, හිතට වැද ගන්නවා. මෙන්න මේ නීවරණ පහ යටපත් කර ගැනීමේ ව්‍යායාමයේ තමයි මුලින් තියෙන යුද්ධය. මේ යුද්ධයෙන් ජයගත්තා නම් කිසි ප්‍රමාවක් නැහැ. උපචාර සමාධිය ලැබී ප්‍රතිභාග නිමිත්ත එනවා. ප්‍රතිභාග නිමිත්ත ආවා නම් එයින් පස්සේ යෝගාවචරයාට තියෙන ඉතා පහසු වැඩ පිළිවෙලක්. ප්‍රතිභාග නිමිත්ත ලැබුණාම ඒකටත් ඇලීමක් නැති හැටියට හිත පුරුදු කරගන්නට ඕනේ. ඒක නැති වෙනවා, නැති වෙනකොට පටිගයක් නුරුස්සන බවක් නූපදන හැටියට හිත උපේක්ෂක වෙන්නට ඕනේ. උපේක්ෂක වෙමින් නැවත සතිය සමාධි උපදවාගෙන මෙනෙහි කරනකොට ප්‍රතිභාග නිමිති එනවා. ඉතින් ප්‍රතිභාග නිමිත්තක් කෙරෙහි ඇලීම ගැටීම් දෙකින් තොරවි ඒක ස්ථිර කරගෙන විනාඩි 5 10 15 පැය භාගයේ විනාඩි 45 පැය ආදී වශයෙන් ඒ ප්‍රතිභාග නිමිත්ත තහවුරු කරගන්නකොට යෝගාවචරයාට යම් කෙසේ මොහොතකදී තමන්ගේ සිතේ ශ්‍රද්ධ ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය ශක්තිමත් වුණ වෙලාවක වරටම ඒ ප්‍රතිභාග නිමිත්ත වැදගත්තාක් මෙන් බැසගත් බොහොම ප්‍රසන්න වූ ප්‍රීතිමත් වූ චිත්ත ඒකාග්‍රතාවක් ඇති වෙනවා. මේ ප්‍රථම අර්පණාවයි. ඉතින් ඒ ප්‍රථම අර්පණාවත් දිගට තියෙන්නේ සෙනෙකව බිඳෙනවා. නැවත 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 ඒක ආවර්ජනා කරමින් උපදවා ගත යුතු වෙනවා. ආවර්ජනා කරනවා කියන්නේ ප්‍රතිභාග නිමිත්ත නැවත නැවත හිතින් අරමුණු කරමින් ධ්‍යානෙ සමාදින්නට ඕනේ. ඉතින් ආවර්ජනා සමාපජ්ජනා දෙක හොඳින් පළපොදුනම් පස්සේ තමයි ඒ යෝගාවචරයාගේ ඒ ප්‍රථම අර්පණාව විස වශී බාට පමුණවා ගත හැකි වෙන්නේ අනුපිළිවෙලින්. ඉතින් ආවර්ජනා සමාපජ්ජනා අදිඨාන වුට්ටාන කියන මේ හතර හොඳින් ප්‍රගුණ කරගත්තාම පච්චරේඛනා කියන මේ පස්වෙනි මේ වශී භාවතාවෙන් ඒ සමාධිය මුදින් ශක්තිමත් බවට පමුණවාගෙන ඕනෑම ඉරියව්වකදී ඕනෑම වේලාවකදී ප්‍රතිභාග නිමිත් අරමුණු කරමින් ධ්‍යානෙ සමාදින්න පුළුවන්කම ඇති වෙනවා. ඒ මට්ටම හොඳින් පුරුදු කරගත්තයන් පස්සේ යෝගාවචරයා ඉන් ඉහළට යාම සඳහා ව්‍යායාම කළ යුතු වෙනවා, පරිකරම කළ යුතු වෙනවා. ප්‍රථම ධ්‍යානයේ පංච වසීතාවෙන් වසී කරගෙන කැමැති කැමැති වේලාවක සමවැදී සමවැදී සෑහීමකට පත් වුණයන් පස්සේ ප්‍රථම ධ්‍යානය අංගමෙනෙහි කරලා එහි ඇති විතක්ක විචාරාංග දෙකේ ඕලාරිකත්වයක් නීවරණයන්ට ආසන්න බැවින් ආදීනවයක් නුවණින් ආවර්ජනා කරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතා තුනේ තියෙන සාන්ත බව සිහි කරලා මේ ප්‍රථම ධ්‍යානය කෙරේ නිකාන්ති අතර දමා දෙවෙනි ධ්‍යානය සඳහා අදිෂ්ඨාන තබාගෙන ප්‍රතිභාග නිමිත්ත අරමුණේ සිත පිහිටුවා ගන්නවා. එසේ පිහිටුවාගෙන එනකොට උපචාර සමාධිය හොඳින් ශක්තිමත් වී ඉන්පසු අර වගේම විතර්ක විචාරයෙන් තොර වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ද්විතිය ධ්‍යානය අර්පණාගත වෙනවා. ඒකත් නැවත 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 සමවැදී සමවැදී අර වගේ පංච වසීතාවෙන් වසී භාවයට පමුණවාගෙන සෑහීමකට පත් වුණෙන් පස්සේ නැවත තුන්වෙනි ධ්‍යානය සඳහා පරිකරම කළ යුතු වෙනවා. තුන්වෙනි ධ්‍යානයට පත්වීම පිණිස මේ දෙවෙනි ධ්‍යානයේ තියෙන ප්‍රීතියේ තියෙන අවදාරිකත්වය විතර්ක විචාරයන්ට ආසන්න බව නැමැති ආදීනමය සලකලා සුඛේකාග්‍රතා අංග දෙකේ ශාන්ත බව මෙනෙහි කරමින් ඒ දෙවෙනි ධ්‍යානයේ කෙරේ නිකාන්තයත් අරදාලා තුන්වෙනි ධ්‍යානයේ ලබන්ට අදිෂ්ඨාන කරගෙන ප්‍රතිභාග නිමිත්ත අරමුණු කරනවා. එතෙන්දී උපචාර සමාධියෙන් හිතක් සත්‍ය ශක්තිමත් වෙනකොටම තුන්වෙනි අර්පණාව පහළ වෙනවා. විතර්ක විචාර ප්‍රීති තුනින්ම තොර වූ සුඛේකාග්‍රතා සහිතව ධ්‍යානය පහළ වෙනවා. එයද පංචාකාර වසීතාවෙන් වසීබාට පමුණවාගෙන සෑහීමකටපත් වී ඒ පිළිබඳව නිකාන්තයත් අරදමා සුඛේකාග්‍රතා දෙකෙන් සුඛ කියන මේ ධ්‍යානාංගයාගේ තියෙන ආදීනව සලකන්නට ඕනේ. මේ සුඛේ මේ ධ්‍යාංගයෙහි ආදීන වශයෙන් ප්‍රීතියට ආසන්නයි, රාගයට ආසන්නයි, උපේක්ෂා ඒකාග්‍රතා දෙක සාන්තයි ප්‍රණීතයි කියා ආවර්ජනා කරමින් තුන්වෙනි ධ්‍යානයේ කෙරේ නිකාන්ති අතර දමා හතරවෙනි ධ්‍යානයේද පරිකර්ම කරන අදිෂ්ඨාන කරලා අර වගේම උපචාර සමාධියට අනතුරුව උපේක්ෂා ඒකාග්‍රතා සහිතව හතරවෙනි ධ්‍යානෙ අර්පණාගත වෙනවා. එයද පංචාකාර වසීතාවෙන් වසීබාට පමුණවාගත යුතු වෙනවා. මෙන්න මේ කියන ආනාපාන සති ධ්‍යාන හතර සාක්ෂාත් කරගත්තාම දැන් යෝගාවචරයා ඇත්ත වශයෙන්ම අෂ්ඨ සමාපatti ලබන්න තරම් සුදුසුෙක් වෙනවා. ඒ තැනත්තාගේ නීවරණ දූරීභූත වෙලා ධ්‍යාන හතර ලබා ගන්නකොට අතිශයින්ම හිත පිරිසුදු බාටපත් වෙලා ඒ අවස්ථාව ගැන කියන්නේ සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතූපක් කෙලේසේ මුදු භූතේ කම්මනීයේ තිතේ ආනිංජප්පත්තේ කියන මේ ආනිසංස රාශියක් එහි පිහිටා තියෙනවා. ඒ කියන්නේ නීවරණාදී උපක්ලේ සහ අවධාරික අවධානික ධ්‍යානාංග සියල්ල ඉක්මවාගේ බැවින් එවන් සමාහිතේ මෙහෙම සමාහිත සිතක් ඇති අවස්ථාවක් වෙනවා. පරිසුද්ධේ පිරිසුදු හිතක් ඇති අවස්ථාවක් වෙනවා. පරියෝදාතේ හාත්පසින්ම පිරිසුදු සිතක් බවට පත් වෙනවා. අලංගනේ ලෝභ දෝෂ කියන මේ අංගණයන්ගෙන් තොර වූ සිතක් වෙනවා. විගතෝපක්ඛලේසේ නීවරණාද උපක්ඛලේසයන්ගෙන් බොහොම දුරු වූ සිතක් වෙනවා. ආනෙන්ජප්පත්තේ ආස්වාස ප්‍රාස්වාස දෙක පවා සංසිඳීමෙන් නිසලෙන බවට නොසලෙන බවට පත් වී තියෙනවා. ඒතකොට මෙන්න මේ කියන ලක්ෂණ ඇති චතුර්ථ ධානය ලබා ගත්තන් පස්සේ තමයි ඊළඟ කර්මස්ථාන සඳහා ප්‍රයෝග කටයුතු වන්නේ, ව්‍යායාම කටයුතු වන්නේ, පරිකර්ම කටයුතු වන්නේ. ඉතින් ඒවා වරින් වර නැවත නැවත සාකච්ඡා කරමින් අපේ සිත ඒ සම්බන්ධව පිරිනමා ගන්නට ඕනේ. මගේ මේ කාලය තුලදී මම මේ උතුම් භාවනා පිළිවෙත මුදුනටම පත් වෙන්නට ඕනේ. මගේ සරුවඥන් වහන්සේ, මගේ ශාන්තිනායකයන් වහන්සේ එකම ආසනයකදී මේ කර්මස්ථාන සියල්ල සාක්ෂාත් කරගත්තා සත්‍යයි. එනිසා මටත් එකම ආසනයකදී හරි මේ භාවනා කමඨාන් සපුරා ගන්නතේ සරුවඥන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වශයෙන්, ශිෂ්‍යයෙකු වශයෙන්, අනුගාමිකයෙකු වශයෙන් මට ශක්තිය ලැබේවා, ලැබෙනවා කියන ආත්ම විශ්වාසයෙන් යුතුව මෙහි යෙදෙන්නට ඕනේ. එසේ යෙදෙන අතර ඉන් එහාට තියෙන කමඨාන් ගැන අපි නැවත නැවත සාකච්ඡා කරමු. විශේෂයෙන් සමථ භාවනාවෙන් ලැබෙන ආනිසංස පහම අපි බලාපොරොත්තු වෙන අතරතේ සමථ භාවනාවෙන් නොනැවති විපස්සනාවට හැරි නාම රූප පරිච්ඡේද ඥානේ පටන් ඉහළට විපස්සනා ඥාන වඩන හැටි ගැන අපි විශේෂ සාකච්ඡාවක් කළ යුතු වෙනවා. ඒ සම්බන්ධව අපට නැවත නැවත කරුණු සාකච්ඡා කිරීමට අවකාශ ලැබේවා. අද මේ අවස්ථාව වෙනකොට අපේ సంతාන තුල පරිචය වශයෙන් දීර්ඝ කාලයක් පුරුදු කරගෙන ඉන්නා වූ කමඨාම් පිළිතා සාර්ථකව දියුණු කරගන්න පුළුවන් වුණා. ඉතින් වස්සාන කාලයේ ගෙවි යන මේ අවස්ථාවේදී අපට ආපසු බලා සැනසෙන්න පුළුවන් නොසිස් කාලසටහනක් අනුව පැවතුණා කියලා අපි හිතේ සතුට ඇති කරගන්නට ඕනේ. ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීත අපත්තක වට දුක්ඛං ඉදානි ආහාර ගවෙට්ට දුක්ඛං සංවේගවත් වූනි ඉමානි අට කියන මේ අෂ්ට සංවේග වස්තු අපි නිතර ආවර්ජනා කරන්නට ඕනේ. සංවේග වස්තු ආවර්ජනා කරමින් ඒ සංවේග වස්තුන්ට මැදි වී සිටින අපේ මේ ජීවිතය අප්‍රමාදව පවත්වා ගත යුතුයි කියන අදිෂ්ඨානය විශේෂයෙන් පිහිටුවා ගත යුතු වෙනවා. අපට ජාතිය ඉක්මවා යාගත නොහැකි වුණා, ජරාව ඉක්මවා යාගත නොහැකි වුණා, මරණය ඉක්මවා යාගත නොහැකි වුණා, එවැගේම ව්‍යාධි ඉක්මවන්න නොහැකි වුණා, අපා ගමන ඉක්මවන්න නොහැකි වුණා, අතීත බව සංසාරයක් ගැන අපට සංවේග වෙන්න තියෙනවා, අනාගත බව සංසාරය ගැන සංවේග වෙන්න තියෙනවා, එවැගේම දැන් මේ කාලේ අපේ ජීවිතේ පවත්වා ගැනීම ප්‍රතිසපයම ගැන සංවේග වීමද සිදු වී තිබෙනවා. මේ කියන සංවේග වස්තුන්ගෙන් අපේ සිත සංවේගයට පමුණවා ගන්න අතරතේ බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති කියන මේ අනුස්සති සතෙන් අපේ සිත සම්පාංශනය කරගත යුතු වෙනවා. මේ සංවේගය සම්පාංශනයත් අපි යම් පමණ පුරුදු කර ගැනීමෙන් අපට පුළුවන්කම තියෙනවා. අර අන්තද්වේට වැටෙන්නේ නැතුව, කියන්නේ ඇලීම ගැටීම කියන අන්තද්වේට වැටෙන්නේ නැතුව මැදුම් පිළිවෙතෙන් යුතුව අපේ භාවනා මාර්ගය දියුණු කරගන්න පුළුවන් වෙනවා. මෙන්න මේක නිසා ඒ උතුම් භාවනා පිළිවෙත් මඟට අවතීනව කටයුතු කරන අපි සෑම දෙනාටම මේ ආරම්භ කරගෙන පවත්වාගෙන යන භාවනා මානසිකාර පෙළ නිමාවටපත් කරගන්න වැඩි කල නොගිහිල්ලා පුළුවන්කම ලැබේවා. ඒ සමථ භාවනාවේ මුදුනටපත් වී සමථ භාවනාවට අනුතුරු විපස්සනා භාවනා ක්ෂේත්‍රයේ මුදුනටපත් වී සමථ විපස්සනා භාවනානු යෝගයෙන් තදංග විස්කම්බන වශයෙන් කෙලෙසුන් ජයගෙන කවදා නමුත් අපේ ඉන්ද්‍රිය බල බොද්ධංග මාර්ගාංග ශක්තිමත් බවට විසද සුවිසද බවට පමුණවාගෙන තමා අධිගම ප්‍රාර්ථනා කළ පමණින් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිසැනසේ වදාළේ අජරාමර සාන්ත ලෝකෝත්තර නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වේවා, වාසනාව වේවා කියා ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු.